ගරු ශ්‍රීධරන් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
ගෞරව ප්‍රදී සභානායකර අවර්களே, ඔබගේ சுகாதார அமைச்சருக்கு எதிரான இந்த நம்பிக்கையில்லா பிரேரணையிலே நான் சில விடயங்களை சமர்ப்பிக்க விரும்புகிறேன். மிக முக்கியமாக, கடந்த வருடத்தில் மாத்திரம் 1500 மேற்பட்ட வைத்தியர்கள் நாட்டை விட்டு வெளியேறியுள்ளனர். அரச வைத்திய அதிகாரிகள் சங்கம் தகவல் செய்தியை வீரகேசரி பத்திரிகை வெளியிட்டிருக்கிறது. அதேபோல மாணவர்களின் தற்கொலைகளை தடுப்பதற்கான பொறுப்பை ஊடகங்கள் ஏற்க வேண்டும். தினக்குரல் பத்திரிகை இந்த செய்தியை வெளியிட்டிருக்கிறது. அதே நேரம் டெங்கு நோயாளர்கள் இந்த நாட்டிலே குறைப்பதற்கு அல்லது டெங்கு மரணங்களை தவிர்ப்பதற்கு அரசாங்கம் என்ன செய்திருக்கிறது? இது தினக்குரல் பத்திரிகையினுடைய கேள்வி. இலங்கையிலே இருக்கின்ற மிக முக்கியமாக 55% ஆபத்தில் இருக்கிறார்கள். 2023 9 வலம்புரி யாழ்ப்பாணத்திலிருந்து வெளியாகிற வலம்புரி பத்திரிகையினுடைய செய்தி, ஐக்கிய நாடுகள் சபையின் அபிவிருத்தி திட்டமும் ஆக்ஸ்போர்ட் வறுமை மற்றும் மனித அதிகார அபிவிருத்தி பிரிவும் இணைந்து நடத்திய ஆய்வில் இந்த தகவல் வெளியாகியுள்ளது. இதன்படி கல்வி, சுகாதாரம், அனர்த்தங்கள் மற்றும் வாழ்க்கை தரங்கள் வடக்கு, கிழக்கு, வடமத்திய மாகாணங்களில் மிகப்பெரிய நிலைமையை சந்தித்திருப்பதாக வலம்புரி பத்திரிகை சொல்கிறது. இலங்கையிலே 9 தற்கொலை செய்கிறார்கள். 2023 8 யாழ்ப்பாண மண்ணில் இருந்து வெளிவரும் இலத்திரனியல் பத்திரிகையான முரசு தன்னுடைய செய்தியிலே குறிப்பிடுகிறது, 85% இதில் ஆண்கள், 35% வேலை இல்லாதவர்கள். கடந்த வருடம் மட்டும் 3406 தற்கொலை, நாளொன்றுக்கு 9 தற்கொலை செய்கிறார்கள். இலங்கையிலே 4 ஒருவர் என்ற அடிப்படையில், 4 மணித்தியாலங்களுக்கு ஒருவர் என்ற அடிப்படையில் நாளொன்றுக்கு 9 தற்கொலை செய்வதாக பேராதனை பல்கலைக்கழக ஆய்வு சொல்வதாக இந்த முரசு என்கிற யாழ்ப்பாண மண்ணில் இருந்து வருகின்ற இலத்திரனியல் பத்திரிகை தன்னுடைய செய்தியாக வெளியிட்டிருக்கிறது. இலங்கையிலே பல தவறான முறையிலே ஊசி மருந்துகள் மற்றும் மருந்தூட்டல்கள் மூலம் இலங்கையிலே இருக்கின்ற பல சிறுவர்களும் பல மனிதர்களும் கொல்லப்பட்டிருக்கிறார்கள் அல்லது அவர்கள் இயங்க முடியாதவர்களாக மாறியிருக்கிறார்கள் என கொழும்பிலே இருந்து வெளிவருகின்ற தமிழன் பத்திரிகை குறிப்பிடுகின்றது. தயவு செய்து கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, நான் சொன்ன இந்த விடயங்கள் நான் நினைக்கிறேன் உங்களுடைய கருத்திலே நீங்கள் எடுத்திருப்பீர்கள். கௌரவ சுகாதார அமைச்சர் அவர்களுக்கு எதிராக ஏன் இவ்வளவு விடயங்களும் வருகிறது? ஒரு நாட்டினுடைய பிரதானமான மக்களுடைய இருப்பை தீர்மானிப்பது, அந்த மக்களுடைய வாழ்க்கையை தீர்மானிப்பது முதலாவது சுகாதாரம். இந்த நாட்டிலே சுகாதாரம் ஒரு அடிப்படை மனித உரிமையாக எப்பொழுதாவது ஏற்றுக்கொள்ளப்பட்டிருக்கிறதா? பிரித்தானியாவிலே சுகாதாரம் ஒரு அடிப்படை மனித உரிமையாக இருக்கிறது. பல நாடுகளிலே சுகாதாரம் என்பது ஒரு அடிப்படை மனித உரிமை. ஐரோப்பிய நாடுகளில், அமெரிக்க நாடுகளில் பல நாடுகள் சுகாதாரத்தை ஒரு மனிதனின் அடிப்படை உரிமையாக வைத்திருக்கிறது. ஆனால் இலங்கையில் இந்த சுகாதாரம் என்பது ஒரு வியாபார பொருளாக மாற்றப்பட்டிருக்கிறது. வியாபார பொருளாக மாற்றப்பட்டது அமைச்சருக்கும் அமைச்சரோடு இணைந்தவர்களுக்கும் அது ஒரு வருமானம் தருகின்ற துறையாக மாறியிருக்கிறது. சில வைத்தியர் சங்கங்கள் இருக்கின்றன. இந்த வைத்தியர் சங்கங்கள் கூட தங்களுடைய முகவர்களை வைத்துக் கொண்டு மருத்துவ பொருட்களை இறக்குமதி செய்வது அல்லது விற்பனை செய்வதற்கான முகவர்களாக செயல்படுகிறார்களே தவிர ஒரு நீதியான சுகாதார நடவடிக்கையை மேற்கொள்வதற்கு இந்த தொழிற்சங்கங்களும் ஒரு சரியான செயல்பாட்டை மேற்கொள்ளவில்லை என்பதைத்தான் நான் இந்த இடத்திலே பதிவிட விரும்புகிறேன். ஆகவே ஒட்டுமொத்தத்தில் இலங்கையினுடைய சுகாதாரம் என்பது ஒரு மாபியாக்களின் கொள்ளை அடிக்கிற, பகல் கொள்ளை அடிக்கிற மாபியாக்களுடைய ஒரு மைய பிரதேசமாக இலங்கை இருக்கிறது. இலங்கையினுடைய மருத்துவத்துறை கேள்விக்கு உட்படுத்தப்படுகிறது. பல மருத்துவக் கல்லூரிகள் இருக்கின்றன. பேராதனை மருத்துவக் கல்லூரி, யாழ்ப்பாண பல்கலைக்கழக மருத்துவக் கல்லூரி, மட்டக்களப்பு பல்கலைக்கழக மருத்துவக் கல்லூரி, இலங்கையில் இருக்கின்ற ஏனைய பல்கலைக்கழகங்களின் மருத்துவக் கல்லூரிகள் எத்தனை மாணவர்களை ஒவ்வொரு வருடமும் உற்பத்தி செய்கிறது, எத்தனை வைத்தியர்களை உற்பத்தி செய்கிறது, இந்த வைத்தியர்கள் வெளியேறுகின்ற வைத்தியர்கள் இந்த மண்ணில் எத்தனை பேர் வேலை செய்கிறார்கள், தாதியர்களில் எத்தனை பேரை இந்த நாட்டில் இருக்கிற பல்கலைக்கழகங்களும் தாதியர் பயிற்சி கல்லூரிகளும் உற்பத்தி செய்கிறது, இவர்களில் எத்தனை பேர் இங்கே வேலை செய்கிறார்கள். இதிலேயே கூட மிக முக்கியமாக நீண்ட காலமாக தமிழ் தாதியர்கள் எடுக்கப்படுவதில் மிக கரிசனையோடு தவிர்க்கப்படுகிறது. சிங்கள மாணவர்கள் மட்டுமே அதிகமான சட்ட திருத்தங்களோடு தாதியர்களாக உள்வாங்கப்படுகிறார்கள். தமிழ் இளைஞர்கள் அல்ல, யுவதிகள் இந்த தாதியர் சேவைகளில் இருந்து திட்டமிட்டே தவிர்க்கப்படுகிறார்கள். இதனால் வடக்கு கிழக்கில் அநேகமான வைத்தியசாலைகளில் இன்று தாதியர்கள் இல்லாத ஒரு மிகப்பெரிய துர்பாக்கிய நிலையை பார்க்க முடிகிறது. ஆகவே கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இந்த நாட்டினுடைய சுகாதாரம் அமைச்சர் சரியாக இருக்கிறாரா? இந்த அரச இயந்திரம் சரியாக இருக்கிறதா? ஒரு மனித உயிர்களோடு செயல்படுகின்ற, மனித உயிர்களை கையாளுகின்ற இந்த அரசாங்கத்தினுடைய மிக முக்கியமான சுகாதாரத்துறை என்ன ஆளுமையோடு செயல்படுகிறது? சாதாரணமாக கிளிநொச்சி, நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற யாழ்ப்பாண மாவட்டத்தினுடைய கிளிநொச்சியிலே நாளாந்தம் ஓபிடி வெளி நோயாளர் பிரிவிற்கு 420க்கும் மேற்பட்டவர்கள் வெளிநோயாளர் பிரிவுக்காக வருகை தந்து வருகிறார்கள், சென்று வருகிறார்கள். அதே நேரம் கிளினிக்குக்காக, சிகிச்சைக்காக வருகிறவர்கள், மாறாத வருத்தங்களுக்காக வருகின்றவர்கள் 1000 பேருக்கு கிட்ட வருகிறார்கள். ஒரு மாதத்திலே கிட்டத்தட்ட 120,000 பேர் ஓபிடி பேஷண்டாக இருக்கிறார்கள். ஆனால் அந்த வைத்தியசாலையினுடைய வசதிகளை பார்த்தால், ஒரு MRI ஸ்கேனர் இல்லை, CTC ஸ்கேனர் இல்லை, அந்த வைத்தியர்களுக்கான ஒரு தரமான வைத்தியத்தை வழங்கக்கூடிய அளவில் வைத்தியர்கள் பற்றாக்குறையாக இருக்கிறார்கள், தாதியர்கள் பற்றாக்குறையாக இருக்கிறார்கள். இது ஒரு சின்ன உதாரணம். அங்கே நடக்கின்ற விபத்துக்கள், சாதாரணமாக அண்மையிலே நான் நினைக்கிறேன் மட்டக்களப்பு பிராந்திய சுகாதார வைத்திய அதிகாரி வெளியிட்ட செய்தியிலே, நாளாந்தம் இலங்கையிலே 4 விபத்தால் இறந்து கொண்டிருக்கிறார்கள். இந்த விபத்துக்கள் நடைபெறுகிற பொழுது இங்கே இருக்கின்ற பல வைத்தியசாலைகள், எத்தனை வைத்தியசாலைகள் இந்த விபத்து பிரிவுகள் இயங்குகின்றன. ஆகவே ஒரு சுகாதார அமைச்சருடைய செயல்பாடு என்பது ஒரு அநாகரிகமானது. இங்கே பாருங்கள், நாங்கள் விடயங்களை சொல்லுகிற பொழுது அமைச்சர் ஒரு அசால்ட்டாக, அவர் இந்த சபையை மதிக்காமல், அவர் சொல்லப்படுகிற கருத்துக்களை கேட்காமல், நீங்க பேசுறத பேசலாம், நாங்க செய்யறது தான் செய்வோம் என்ற ஒரு நம்பிக்கையை கொடுக்க முடியாத மிக மோசமான ஒரு அமைச்சராக இவர் இருக்கிறார் என்றால், இந்த அமைச்சர் களையப்பட வேண்டியவர் தானே கௌரவ பிரதி சபாநாயகர் அவர்களே? ஆகவே ஒரு கேவலமான அமைச்சரை தான் இந்த நாடு வைத்திருக்கிறது. இந்த நாட்டினுடைய சுகாதாரம் ஒரு பொறுப்பு வாய்ந்த அமைச்சர் இந்த கருத்துக்களை கேட்க முடியவில்லை, அவரால் இந்த கருத்துக்களுக்கு பதில் சொல்ல முடியவில்லை. இந்த அமைச்சராக இருக்கின்றவரால் எப்படி இந்த நாட்டு சுகாதாரத்தை கட்டி வளர்க்க முடியும்? அவருக்கு எதிராக பிரேரணை, இந்த சுகாதாரம் பற்றி பேசப்படுகிறது, அவரால் பொறுமையோடு இருந்து இந்த விடயத்தை கேட்க முடியாத ஒரு அமைச்சர் எப்படி ஒரு 2 கோடி மக்கள் வாழுகிற இந்த நாட்டிலே சுகாதாரத்துறைக்கு தன்னுடைய சரியான பங்களிப்பை வழங்க முடியும்? ஆகவே இவர் தகுதி இல்லாத அமைச்சர், இவர் தகுதியை இழந்திருக்கிறார், இவருக்கு எதிராக நாங்கள் இருந்து வாக்களிப்போம். இவர் அகற்றப்பட வேண்டியவர், இந்த நாட்டுக்கு பொருத்தம் இல்லாதவர். குறிப்பாக கிளிநொச்சி மாவட்டத்தில் இருக்கிற உருத்திரபுரம் அல்லது ஒரு புன்னை நீராவி அல்லது வட்டக்கச்சி அல்லது வேறவில் புனேரில் இருக்கிற ஒரு வைத்தியரை நியமிக்க வேண்டும் என்றால் கொழும்பிலிருந்து தான் தீர்மானிக்கிறார்கள். அங்கே இருப்பவர்கள் தீர்மானிக்க முடியாது. அங்கே இருக்கின்ற எத்தனை வைத்தியசாலைகள் வைத்தியர்கள் இல்லை, இதை கேட்கக்கூடிய திராணி கூட இங்கிருக்கிற அமைச்சருக்கு இல்லை. ஆகவேதான் கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இந்த நாட்டினுடைய சுகாதாரத்துறை என்பது மிகவும் மோசமான நிலைக்கு தள்ளப்பட்டிருக்கிறது. இதோடு சேர்ந்ததுதான் யாழ்ப்பாணத்தினுடைய 100 வருட பாரம்பரியத்தை கொண்ட, யாழ்ப்பாணத்தினுடைய சுதேச மருத்துவ சபையினால் உருவாக்கப்பட்ட லங்க ஆயுர்வேத வைத்திய கல்லூரி இன்னைக்கு கிட்டத்தட்ட மூடப்பட்டு செயல்பட முடியாமல் இருக்கிறது. பல்லாண்டு காலமாக பல மன்னர்களுடைய ஓலைகளையும் சுவடிகளையும் வைத்து யாழ்ப்பாண மண்ணிலே, இலங்கையிலே முதன் முதல் ஆயுர்வேதம் என்பதை மக்களுக்கு அறிமுகம் செய்த யாழ்ப்பாண லங்கா ஆயுர்வேத வைத்திய கல்லூரி என்பது எந்த செயல்பாடுகளும் இல்லாமல் அரசாங்கத்தினுடைய, குறிப்பாக இந்த அமைச்சருடைய சுகாதாரத்துறையினுடைய திட்டமிட்ட செயல்பாடுகளால் இன்று அந்த தமிழ் பாரம்பரியத்திலே வந்த ஒரு வைத்தியத்துறை அடக்கப்பட்டிருக்கிறது, அழிக்கப்படுவதற்கான முழு முயற்சிகளும் மேற்கொள்ளப்பட்டுக் கொண்டிருக்கிறது. ஆகவே நான் நினைக்கிறேன், இது ஒரு நியாயமானதாக இந்த சபை இருந்தால், இந்த பாராளுமன்றம் நேர்மையானதாக இருந்தால், நான் நினைக்கிறேன் இலங்கையிலே அவ்வாறு நேர்மையான சபையாக இது இருக்குமான். ஆகவே ஒரு நீதியான நேர்மை கிடைக்குமாக இருந்தால், இதுக்கு ஒரு சரியான முறையாக இருக்குமாக இருந்தால், இந்த 3 நாள் விவாதங்களையும் கருத்திலே எடுத்துக்கொண்ட அமைச்சர் தானாக ராஜினாமா செய்வதுதான் பொருத்தமானது. அவருக்கு ஆளுநர் இருக்கிறது, அல்லது சபையில இருக்கிற அங்கத்தவர்களே பெரும்பான்மை இருக்கிறது, நான் எப்படியும் இந்த பிரேரணையை வெல்லுவேன் என்று ஒரு இருமாப்பும் ஆணவமும் அவரிடம் இருக்கலாம். ஆனால் அவர் அப்படி அந்த வாக்கெடுப்பிலே வந்தால் கூட இந்த நாட்டுக்கு ஒரு பொருத்தம் இல்லாதவர், இவர் இந்த நாட்டுக்கு பொருத்தம் இல்லாத ஒரு சுகாதார அமைச்சர் என்பதைத்தான் நாங்கள் பதிவு செய்கிறோம். ஆகவேதான் அவர் அகற்றப்பட வேண்டியவர் என்பதற்காக நாங்கள் இந்த பிரேரணைக்கு இன்று ஆதரவாகவே வாக்களிப்போம் என்பதையும் நான் பதிவு செய்து நிறைவு
செய்கிறேன்.
கருவப்பகத்தா நாயக்கு துமனி பார்லிமெண்ட் தின துணக்கட்ட விவாதகரமின் பவத்தின்னே அப்பே ரட்டே ஆண்டுக்கரம் விவஸ்தாவின் பார்லிமெண்ட் லபினத்துவின பலைய பிலிமந்த கரணுத கியாப்பாங்க பழமினியமன் சந்தான் கட்டு கமதி விருத பக்ஷய மாச தெக்கட்ட வெடி காலையாக அப்பே சௌக்கியமாத்த கேலிய ரமுக்கல் மெத்துமாட் எரகி மே இதிரிபத் கருப்பு விஸ்வாசபங்க யோஜனாவ ராஜே எக்கங்க வேலா தீபேஜித் இக்மனின் மகன் எஸ்ஏ கிரீமட் அப்போசத்வி மாச தெக்க காலையாக தமன்ட்ட விஸ்வாசபங்க யோஜனாவதியில் கல்கியா லங்கா பார்லிமெண்ட் இத்திஹாசே விருத்த பக்ஷயாக மாச தெகக்திசே தமன்ற எதிரிபாத் கருப்பு கரணு சனாத்தகரன்ன பெரி பவ ஒப்புகரமை மாச தெகா கதகிரிமெங் சிதுக்கலே குமக்த அப்பி விஸ்வாச கண்ணவா அவன்கே எக்கம் அபிப்பிராய வீட்டு வேண்ணே தனட்ட மத் வீட்டு வேண யம் யம் பிரஷ்னன் முன் கரகன மகஜனதாவ நுமகவீம சந்தஹாபு காலே தமங்கே தேசபாலன பிரச்சாரைய சந்தஹா பாவிட்டு கிரிம சந்தஹாய் நத்தங் எம் உந்தியம் கிசி கெட்டும் பதாக் விஸ்வாசபங்க யோஜனாவாக் இதிரிபத் கரன்னே எஹி பலைய பாவிட்டி கல்லா அதால எமதி வரையாட்ட இறைவித்தின கருணு பலவத்தம் ஓ இவத் கிர கனிமே அபிப்பிராயம் ஏம சக்தியாக் விருத பக்ஷிட்டன பிரச்சாரக ஆயுதையாக் பமனை மே பாவிட்டி கல்ல திபென் பசுகிய தவஸ் திக்க சஹா அத தினே கேலே ரமுக்கல்ல மெத்துமாட்ட இறை இதிரிபத் கரன்லத மே விஸ்வாசபங்க யோஜனாவதியா பலனக்கொட்ட மெய் சந்தான் கிசிம கருணாக் சனாத கரண்ண தொருத்துரு பார்லிமெண்ட் சபாகரமேட்டு இதிரி பத்கரே வாச்சிக்க விவசன சம்பாரைய பிரகாசகன் கிசிம சோதனாவாக் மே சனாத கரண்ண வெறிவுனு விஸ்வாசபங்க யோஜனாவாக் கட்டிட்டாய் அது விபக்ஷே யலித் உற்சாக தரணி காலைய தமங்கே வாசிய பிரச்சாரைய பவட்ட பரிவர்த்தனை கிரியுமே சுப்புருது கிரியா மார்கேட்டு அனுகமனை கரண் எனிசா அப்பி மே விஸ்வாசபங்க யோஜனாவ பிரதிக்ஷேப கரணம் ஆண்டு பக்ஷத் விபக்ஷத் போ மந்திரிவரும் யம் எம் கெம்முரு கருணு எதிரிபாத் கரா அது திவென தத்துவ மத ஏ கருணுகென கரு அமாத்தமாக அவதகனைய அனிவாரின் யமு கிரீம சிதுவெனவ அதி சிதுவேல அதிபெனோ சிது கிரீமட்ட பலாபருத்தேனோ ஜாதிக சௌக்கிய பிரதிபத்தியாக கியன்னே எக்க தினே சகசென ஹோ எக்கெக்கின் பமனக் நிகமனைய கலஹக்கி சம்பூர்ண பிரதிபத்தியதையா பலனட்டு பே ஜான் ஹாப்கின்ஸ் யூனிவர்சிட்டி எக்ஸா ஜனபத அமெரிக்காவை எக்தா சமசிய தீஸ்க நன்வல இதிரிபத் கப்பே இட்ட சௌக்கியமத்துமத் தின்னோ இதிரிபத் கருப்பு மூலிக வார்த்தாவ பதனங்கிறகு எதா சிட்ட ராஜமந்திரண சபாவை பசுகிற பார்லிமெண்ட் ஹரஹா ஸ்தாவர சௌக்கிய பிரதிபத்தியகட்ட அப்பே நிதா சௌக்கிய சேவையட்ட வடாத்ம பர சௌக்கிய பிரதிபத்தியகட்ட அப்பே ரட்டகமங்கரா நமுத் ஹதிசியே விட்டின் விட்ட அதிவன பரபதல தத்துவந்துல அதிவன அர்புதையந்துல அப்பிட்ட விவித தத்துவன்ட மூணு தெண்ட சித்த வேணும் மே பவ விருத பக்ஷய நொப்பினுகென தமாய் மே யோஜனாவை இதிரிபத் கரன் மம கெமதி விருந்த பக்ஷேட்ட மே மேத்ததி பவத்தொன்னலத இன்னும் விஸ்வவித்யாலய பிரதான கதிக்காச்சார ஒரேக்வன மே பிலிபந்த அத்தியக்கின் சம்பாரேக்கில் இதிரிபத் கர கரணு எக்காத்தேகா பமணம் கியான் All the public having access to the full range of quality health services they need, when and where need them, without financial hardship, is what universal health coverage is all about. Then, api moona dena, Lanka itihase noveru arthika arbudayak kadavetiyuma gana deparshaveme ekanga wenawa. Hetu wenas wenna puluwan kiyena vigraha karana. Namuth api dannawa மகா ஆர்த்திக அரபுதேகட்ட அப்படி மூணு தேத்தி வேணும் மகா ஆர்த்திக அரபுதேகதி சங்கீரண வாத்தாவரணையாக மாத்தி வேணும் ரோக விளக்கு இமட்ட திபென கெட்டலு ரோக நிவாரணையிட்ட திபென கெட்டலு ඒ වගේම සෞඛ්‍ය සේවය නඩත්තු කරගෙන යෑමේ අභියෝග හැම අති වෙන ගැටන. එය මූල්‍ය මේ පමණක් වන්නේ නෑ. එය මූලෙම මෙයින් ශේස්තරයෙන් වඩත් පළල් වූ ශේස්ත්‍රයකට ගමන් කරන බව ප්‍රොෆෙස පද්මීස්වරන් තැකල් අන්ඩ තීම් යුනිවර්සල් හෙල්ත් reality at the 28th annual academic session of 2023, the only last week, College of Community Physicians of Sri Lanka. The essential health services from health promotion, prevention, treatment, rehabilitation, palliative care across life course, he said that we obviously have some way to go to reach the UHC. දැන් අපේ ගරු මන්ත්‍රීතුමාලා මේ අපි ගමන් කරපු අමාරු තත්ත්වයෙන් ගොඩේන අවස්ථාවකදී මූල්‍යමය හිඟතාවයන් සෞඛ්‍ය සේවයට තිබුණා. පොදුවේ තීරණයක් තිබුණ අලුත් සේවකයන් බඳවගන්නේ නැහැ කියන. පොදුවේ තීරණයක් තිබුණ කිසිම ඉදිකිරීම් කරන්නේ නැහැ. පොදුවේ තිබුණ යම් කිසි සෞඛ්‍ය සේවයේ හදිසි අවස්ථා හැර අනිත් සාමාන්‍යයෙන් සිදු කරන අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම හිමින් කරලා තිබෙනවා. මේ යථාන්තයන්න තමයි අපේ අයවැලේකනේ සම්මත කරේ. ඒ නිසා ඒ අඩුපාඩු වලින් තොරව ගරු ඇමතිතුමාට පුළුවන්කම ඇති වුණා මේ ක්‍රියාමාර්ග සාර්ථක කරන්න. තවත් එකක් මහාචාර්යතුමා සඳහන් කරනවා. Professor Padmeswaran suggested that spending of health budget more efficiently, the collection of appropriate and quality data, and also the use to the maximum, and the right to distribution of facilities, beds, manpower, doctors, nurses, along with the right skill mix, if it is possible to build and equip hospitals in that manner, almost anywhere, but sending trained staff to difficult areas is not an easy thing, he mentioned. There may skill mix, he refers, and he goes on. But මේ කාරණේ කිව්වේ අපි දේශපාලන වශයෙන් නෙමෙයි අපේ රටේ සෞඛ්‍ය සේවයේ අමාත්‍යවරයා බහර තිබෙන විශාලතම සේවා පද්ධතිය. රටක ජනතාවගේ නිරෝගී භාවය, එය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවරවල්, පරිසරයේ සමාජයේ කඩාවැටීම්, සමාජයේ ආර්ථික අර්බුදයන්, ඒ නිසා ඇතිවෙන ආහාර අර්බුදයන්, ඒ වගේ තත්ත්වයන් රාශිය කරහා රට හිසොසවමින් තිබෙන වෙලාවක්. එවැනි වෙලාවක විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ මේ වැරදි කරුණු මතගෙන ටික සඳහන් කරන්න ඕනේ. ඒ වගේම මම හිතනවා අපි අපේ රටේ අනාගතය ගැන මේන් පමණක් මම වේලාව නොමැති නිසා කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙන. The way to achieve health for all. The public health service in Sri Lanka must agree on essential services for all without financial hardships, with experts seeking participation of a well-informed public. ඉතින් මේ තත්ත්වය ගැන the move forward, we must agree on the range of services or essential services that will be available to all without financial hardship, said Professor Padmeswaran. adding that it is not something for experts to decide, being closed in some of these areas that should be available in information. ඉතින් ගරු නියෝජක කතානායකතුමනි, මේ විශ්වාස භංග යෝජනාවේ ඉදිරිපත් කරලා තිබෙන කරුණු කිසිවක් ගැන ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සඳහන් කරනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ වගන්ති ගැන සඳහන් කරනවා. එසේ නොමැතිව සනාථ කරන්න කිසිදු කාරණාවක් හරියාකාර ඉදිරිපත් නොකොට එහෙන් මෙයින් තියෙන කොටස් පිළිබඳ චෝදනාවල් කිරීම පමණයි සිදු වෙන්නේ. අමතුමා යටතේ තිබෙනවා දේශීය වෛද්‍ය ශේස්ත්‍රය. දේශීය වෛද්‍ය ශේස්ත්‍රයේ මූණ දෙන ප්‍රශ්නයන් තුළින් අපේ දේශීය වෛද්‍ය ක්‍රමය එලෙස ආරක්ෂා කරන්න හා එයින් ලබා දී හැකි සේවාව අපේ බරපතලම අර්බුද වෙලාවෙත් අමාත්‍යතුමාගේ යටතේත්, ඒ වාගේම දේශය වෛද්‍ය ඇමතිතුමා යටතේ ඉටු කරා. අපේ රාජ ඇමාත්‍යතුමේ යටතේ ඉටු වෙන කාර්ය භාරය නිසා සුවිශේෂ කාර්ය භාර රාශියක්. ඒට අතිරේකව පළාත් සභා නමයක ගණදෙනු කිරීම. මේකට මම දීර්ඝ කාලීනව අපේ වෛද්‍ය ශේෂ්ත්‍රයේ GMO එක තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න සම්පූර්ණයෙන් බලතල පවර් සභාවලට පැවරීමට රුකුල් දුන්නේ නැහැ. ඒ නිසා යම්කිසි සේවාවක ගුණාත්මක භාවයක් ආරක්ෂා කරගන්නට හැකියාව පිළිබඳව වාදයක් පවතිනවා පළාත් සභාව හා මධ්‍යම රජයේ සමග. මම ඒ සඳහන් කරන්නට ඕනේ. මම එක උදාහරණයක් කතා නැති තුමනි සඳහන් කළා. මගේ වචන ස්වල්පය නවත්තන්න. කේලේ රමුක්කැල්ල මැතිතුමා පසුගිය දවස්වල තිබුණු මේ සඳහන් යම් කරුණු සනාතන කරන ලද බොහෝ අපි ඉඩ දුන්නා. මේ කාල පරිච්ඡේදයේ රාජ්‍ය සේවයේ අයට විශේෂඥ දැනුම අයිති අයට රටින් ගමන් කරන්න පිටරට කරා අවශ්‍ය නම් සේවය සඳහා විදේශ විනිමය රටට ගන්න එවන කොන්දේශී මත. ඒ අනුව යම් යම් වෛද්‍යවරු පිටරට කරා ගමන් කරලා තිබෙනවා. තමන්ගේ පශ්චාත් හා පර්යේෂණ කටයුතු කරන්නට ගමන් කරපු අයගේ යුතුකමක් තියෙනවා. යලි පැමිණ තම රටවැසියාට සේවය කරන්න. එසේ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය දවස්වල මේ අය කරපු සාකච්ඡාවලද මමද සහභාගී වුණා. කේලේ රමුක්කැල්ල ඇමතිතුමා අපි එකඟතාවයට ඒ අයට එක්ක පැමිණියා. ඒ විශ්‍රාම කාලෙ දික් කර දෙන්න ඔවුන්ගේ සම්පූර්ණ ඉල්ලීම් මාලාව. ඉතින් ඉල්ලීම් වලට සවන් දෙන්නේ නැහැ කියන චෝදනාව පදනම් විරහිතයි. ඒ අවස්ථාවේදී අපේ රටේ ග්‍රාමීය සෞඛ්‍ය සේවය පදනම් වෙලා තියෙන ග්‍රාමීය සෞඛ්‍ය සේවයේ බොහෝ තැන්වල ඉන්නේ MP වරු වතුවල ඉන්නේ MP වරු. මේ අයගේ කාරණාව ඉදිරිපත් කරා ඒ අය අනිත් අයට ලබා දෙනවා නම් අපටත් ඒ හා සමාන අයිතිවාසිකම දිගු කරලා දෙන්න කියලා. අපි මැදිහත් වුණා. ඇමතිතුමා මැදිහත් වුණා. අපි අමාත්‍ය මණ්ඩලයක් හැටියට මැදිහත් වෙලා ඒ අයට ඒ සමසේ සලකිල්ලට ගමන් කරා. ඉතින් විශේෂඥ විවේචනයන් මේ කාල පරිච්ඡේදයේ කිරීම සාධාරණයි. මොකද අපේ ගබඩා කිරීම, අපේ බෙදා හැරීම් සහ දෙපාර්තමේන්තුවල සිටින යම් යම් හරියාකාර ඒ අංශ භාර අයට ක්‍රියා කරන්න තිබෙන දත්ත හා තොරතුරු නිවැරදි භාවයකින් තොරව කටයුතු කිරීම නිසා හිඩස පවතින. ඒ හිඩස සඳහා පුද්ගලික මැදිහත් වෙන අංශ ප්‍රධානීන් විසින් ඇති කරන ප්‍රමාදයන්ද මේට බලපා තිබෙන තත්ත්වයන් ගරු ඇමතිතුමා කෙරෙහි හෝ ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා කෙරෙහි පමණක් පැවරීම මම හිතන්නේ නෑ. මෙවැනි අර්බුද කාලයකදී අප මේ ගැන දැක්විය යුතු ජාතික වශයෙන් හා ගුණාත්මක භාවයෙන් යුත් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට බැඳී සිටින පාර්ලිමේන්තුව ඒ ක්‍රියා මාර්ගය මෙලෙස ඉදිරිපත් කරන යෝජනාවකින් හමාර කරන්නට පුළුවන් වෙයි කියලා එසේ සඳහන් කරමින් ඇමතිතුමා දන්නවා, අපි දන්නවා, පාර්ලිමේන්තුව දන්නවා, අමාත්‍ය මණ්ඩලය දන්නවා, පළාත් සභාවේ රෝල් තියෙනවා. සමහර රෝල් අමාත්‍ය මණ්ඩලය උසස් කරන්න කියලා යෝජනා කරනවා. මගේ හිතමිත්‍ර GLP රිච් මැතිතුමා ඉන්න විපක්ෂයේ. ඔබතුමා දන්නවා පසුගිය කාලේ ඔබතුමා අපි එන්න එකම අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කරා ගම්පහ රෝහල ජාතික රෝහලක් කරන්න කියලා. අවිස්සාවේල රෝහල ජාතික රෝහලක් කරන්න කියලා. ඒ වගේම තිල්නොච්චේ රෝහල ජාතික රෝහලක්. ඇමතිතුමා මේකට එකඟ වුණා. නමුත් ඒට අනුමැතියක් ඕනේ. ඔබතුමා දන්නවා ව්‍යවස්ථාව. එතුමා ඒකට එකඟ තමයි දක්වන්න ඕනේ පළාත් සභාව. පළාත් සභාව එකඟතාවයක් දක්වන්නේ නැත්නම් කොහොමද ක්‍රියා කරන්න පුළුවන්? ඔබතුමාලා අපි 3-2 ඉල්ලුවොතින් 3-2 දෙන්නේ නැහැ. ආණ්ඩුකාරවරු මේ පිළිබඳ දක්වන්නේ මැලි තත්ත්වයක්. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිසා මෙවැනි ගැටලු වලටත් ගරු අමාත්‍යමහ අමාත්‍යංශයේ මුණ දෙනවා. මම මගේ උදාහරණ කීපයක් කිව්වේ. මගේ මිත්‍ර සිරිධරන් මන්ත්‍රීතුමා බොහොම වේදනාවෙන් කතා කර අපිටත් ඒ වේදනාව තියෙනවා. මහජනයාට හැමියම් යම නියමයන් ලබා ගන්න අමාරුකම. වෙනත් රටවල් වල යම නිෂ්පාදනය කරන දේවල් මගේ මිත්‍ර මිටපු අමාත්‍යතුමා ඉන්නව දන්නව. ජාතියන්තර වෙළඳ පොලේ ගුණාත්මක භාවය නොමැති නිසා හැම රටක්ම බාර ගන්නේ නැහැ. ඒ ඒ අය යම් යම් වෙළඳ පොළවල් වලට ඇතුල් වෙනවා. ඒ බෑයින් ඇතිවී හැකි ප්‍රතිවිපාක අකණ්ඩව එන්.එම්.ආර්.ඒ සංවිධානය හා විවිධ පර්යේෂණ ආයතන අකණ්ඩව සොයා බැලිය යුතු කාල පරිච්ඡේදයක අපි ඉන්නේ. නිසා අද දින මේ ඉදිරිපත් කර ඇති විශ්වාසමංග යෝජනාව පදනමක් ඔප්පු කරගන්නට බැරි හුදෙක් විවේචනයට පමණක් සීමා වූ යෝජනාවක්. මාජන වේදනාවල් අර්බුදකාරී අවස්ථාවල සෞඛ්‍ය සේවය පමණක් නෙව අනිත් සේවා බලත් පවතින පොදුවේ තිබෙන අර්බුදයෙන් ගොඩේම ඇතිකිරීමේ ක්‍රියාමාර්ගය හමාර වෙන තුරු එයට මේ වාරයේදී අයවැය ලේඛනයේ තවත් ප්‍රතිපාදන වැඩි කරනු ඇති. ඒ අපි සභාවට ජනාධිපතිතුමත් අමාත්‍යතුමත් නිතර ප්‍රකාශ කළා තිබෙනවා. එතකොට තවදුරටත් එම සේවා පද්ධතිය ජනතා බලාපොරොත්තු වෙන නිරෝගිමත් සමාජයක අයිතිවාසිකම් භුක්ති විඳින්න ගමන් කරන්න පුළුවන් වෙනවා ඇති. සියලු දෙනාට මේ ඉදිරි විපක්ෂයේ ඉදිරිපත් කර ඇති පදනම් විරෝධී කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවකින් තොරව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව ප්‍රතික්ෂේප කරන්නට කියලා මේ අවස්ථාවේ ගරු අමාත්‍යතුමා පිළිතුරු දීලා තිබෙනවා. තවත් පිළිතුරු දෙයි. ඒ නිසා අමාත්‍යතුමාටද අපි මේ අවස්ථාවේ ඉඳ දෙමින් මා නවතින්නට කලින්
හෝ විශ්වතේ ගරු අමාත්‍යතුමනි, විමල් වීරවංශයන්තම් මොකක්ද ඔබ තමා ප්‍රශ්නය?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අමාත්‍යතුමාගේ පිළිතුරු කතාවේදී හරි පිළිතුරු දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මම මේ කරුණ ඉදිරිපත් කරන්නේ. අංක 14 චන්දිරවසම් මල්ලාහම් යාපනය කියන ලිපිනේ පදිංචි කුංචිත්තපාතම් චණ්ඩියන් සහ චාණ්ඩියම් ශාමිලා කියන මව සහ පියාගේ දියණිය අවුරුදු 8 වයස චාණ්ඩියන් වෛශාලි. ඒ දියණිය පෞද්ගලික රෝහල උනාදිලා පෞද්ගලික රෝහල් කීපයක ප්‍රතිකාර ලැබලා අවසානයේ යාපනයේ ටීචින් හොස්පිටල් එකට ඇඩ්මිට් කරනවා. එතෙන්දී දීපු මොකක් හරි ඉන්ජෙක්ෂන් එකක වෙච්ච ප්‍රශ්නයක් එක්ක අත කපන්න වෙනවා. දැන් ඒ අම්මයි තාත්තයි ටීචින් හොස්පිටල් එකේ ඩිරෙක්ටර්ට මේ ගැන මොකද්ද මේ උනේ කියලා දැනගන්න උත්සාහ කළාට ඒකට සාර්ථක පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මම ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරලා යම්කිසි නොසලකිලිමත් භාවයක් මේ දියණියගේ අතකපා දැමීමට හේතු වුණා නම් ඒ සම්බන්ධයෙන් පියවර ගන්න කියලා. දෙවෙනි කරුණ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි, මම දන්න විදියට රජයේ රෝහල් වල දැනට වැඩ කරන වෛද්‍යවරුන් ඒ වගේ හෙදියන් විශාල ප්‍රමාණයක් වෛද්‍යවරුන් 5000කට වඩා විදේශ රටවල රැකියා ලබන්න අවශ්‍ය කරන ඒ විභාගයට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒක සමත් වුණොත් 5000ක පමණ තොගයක් එකවර අපිට නැති වෙනවා. එතකොට ග්‍රාමීය ප්‍රාථමික රෝහල් වැහෙන තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන්. තියෙන ප්‍රධාන රෝහල් වල තදබදය වැඩි වෙන්න පුළුවන්. ජොබ් ස්ට්‍රෙස් එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ ගැනත් අවධානය යොමු කරලා ඊරණමට ලක් නොවීමට මොකද්ද ගන්න පියවර කියන එකත් ඔබතුමා මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා නම්
කැමතියි. කරු සෞඛ්‍යමත්වම.
කරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු යාපනයේ සිදුවීම සම්බන්ධව සවිස්තරව මේ වෙනකොට වාර්තාවන් ලැබිලා තිබෙනවා. ඒ සම්බන්ධව අපිට මේ වෙලාවේ නිගමනයක් එන්න බෑ. නමුත් ඒ වෙනකොට ඒ අවශ්‍ය පරීක්ෂණ පවත්වනවා ඔබතුමා කියන විදිහට සහ ලැබිලා තියෙන වාර්තා අනුව අපි දන්න ඇතන මේ සෞඛ්‍ය අංශයෙන් ඇතිවෙච්ච බොහොම පැහැදිලිව එක දෙයක් තියෙනවා. ඇතන මේ බෙහෙත්වල ප්‍රශ්නයක් නෙමෙයි කියන එක තහවුරු වෙලා තියෙනවා. දෙවනුව තියෙන්නේ ඒ කරපු ක්‍රියාවලිය සම්බන්ධව තියෙන වර්තාව. ඒක මම හිතන්නේ හැකික්මනින් ලැබලා මම මේ සභාවට ඉදිරිපත් කරන්න.
මම ඔබතුමාට වට්ස්ඇප් කරන්නම් ඒ දෙමාපියන්ගේ ලිපිය. ඒ දෙමාපියන්ගේ අදහස අනුව ඒ ඉන්ජෙක්ෂන් එක ඇටමිදුළු වලට තමයි බලපාලා තියෙන්නේ. ඒකත් එක තමයි ඔය කියන ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒකට සමහර විට ඖෂධයේ ප්‍රශ්නයක්ම නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ සාධාරණයේ දෙමාපියන්ට කරන්න ඔබතුමා කටයුතු කරන්න.
හොඳයි. බොහොම ස්තුතියි.
ඊට පස්සේත් මම ඖෂධවල ප්‍රශ්නයක් නැමේ. නමුත් මට ඒක සම්පූර්ණයෙන් අංග සම්පූර්ණ නොවන නිසා කියන්න බෑ. ඔබතුමා කියන ප්‍රශ්නේ මම හිතනවා පරමතුරට නිවැරදි ඉතුරු සම්පූර්ණ වුණාට පස්සේ මම මේ සභාවට ඒක ඒ සම්බන්ධව දන්නා නම් ඒත් එක්කම කියන්නට ඕනේ. එතන රාජ්‍යතමතුමත් මේ සම්බන්ධව දන්නවා ඇති. දැන් අපි ලෝ කවුන්සිල් එකක් ගත්තොත් එතන තියෙනවා රිපෝට් කරන්න එතන බා කරන ඒ ඩී බා කරන අය විශාල වශයෙන් සිද්ධ වෙනවා ඒ සිදුවීම් එක. මෙඩිකල් කවුන්සිල් එක ගැන මම දන්න විදිහට ප්‍රියානි සොයිසගෙන් පස්සේ ඒකත් අර මහිතන්නේ අර්ස් ගුණරත්න මහත්මයා සම්බන්ධව දැඩි උනන්දුවක් දක්වුවා. ඒවා මෙඩිකල් ඩිස්ඇඩ්වෙන්චර්ස් කියලා එකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ සම්බන්ධවත් කරුණු මම හිතන්නේ මේ වෙනකොට අවධානයට ලක් වෙමින් තියෙනවා. එයා කරේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක. ඒක ඇත්ත සත්‍යයක්. ඒ නිසා ඔබට මේ සියලු දේ ලබා දෙන්න මට මේක එවන්න මම කතා කරන්නම්.
හොඳයි. වාමින් සතේ. ඊළඟට ගරු ආචාර්ය හරණේ අමරසූරිය මැතිණිය ඔබතුමියට මිනිත්තු 11ක් කාලයක් තියෙනවා. ඕඩ ප්ලීස් ගරු වීරසුමන වීරසිංහ මැතිතුමා මුලාසනයට.
මේ කතාව ආරම්භ කරන්න.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. මේ වෙලාවේ මම හිතන්නේ අමාත්‍යවරයා ඇතුළුව රාණ්ඩු පක්ෂය මේ විශ්වාසභංගය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමේදී ජනතාවගෙන් ඇත්ත වසන් කරන්නත් තොරතුරු විකෘති කරන්නත් අධ්‍යවශයෙන් තොරතුරු ඉදිරිපත් කරන්නත් විශාල මෙහෙයුමක යෙදෙන බව ඉතාමත්ම පැහැදිලි. ඇත්ත වශයෙන්ම එකක් ගත්තා පළවෙනිම ගත් මං කාරණා කීපයක් ඉදිරිපත් කරන්නම්. එකක් අපි හරියට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මෙතන අපි ඖෂධ පිළිබඳ කතා කරනවා. ඖෂධවල තත්ත්ව පාලනයත් ඖෂධ නියාමනය පිළිබඳවත් කතා කරන නිසා එකක් අපි පැහැදිලි කරගන්න ඕනේ. NRMA එකේ වගකීම මොකද්ද, අමාත්‍යාංශයේ වගකීම මොකද්ද කියන එක ගැන පැහැදිලි බෙදීමක්, පැහැදිලි අර්ථකථනයක් අවශ්‍යයි. දැන් මෙතන NRMA එකට පැවරිලා තියෙන වගකීම නියාමනය පමණයි. NRMA එක කිසිසේත්ම ඖෂධ NMR එක තියෙන වගකීම ඇත්ත වශයෙන්ම තත්ත්ව පාලනය සහ නියාමනය මිසක් ඖෂධ මිලදී ගැනීමට ඔවුන් කිසිසේත්ම සම්බන්ධ නැහැ. නමුත් මේ ක්‍රියාවලිය අද වෙනකොට විකෘති වෙලා තියෙනවා සහ කන්ෆියුස් කරගෙන තියෙනවා. මොකෝ අමාත්‍යාංශය විසින්ම පත් කරපු කමිටුවක් තුලින් ඒ කමිටුවේ වගකීම හැටියට දාලා තියෙන්නේ NMRA එකේ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක පිළිබඳත් නිර්දේශ නිකුත් කරන්න කියලා මේ කමිටි මේ මංගාවේ ගැසට් එක ඒ ලියුම තියෙනවා. ඒකේ පැහැදිලිවම තියෙනවා නියාමනය සහ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක පිළිබඳවත් සොයා බලන්න කියලා. නමුත් මේක කන්ෆියුෂන් එකක් නේ. NMRA එකට කිසිම බලතලයක් නැහැ ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක ගැන හෝ ඖෂධ ලබා ගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් වෙයි. ඒගොල්ලොන්ගේ තියෙන්නේ මේක පිළිබඳ නියාමනයක් පමණයි. අමාත්‍යාංශය විසින්ම නිකුත් කරන තියෙන ලියුමක මේ කමිටිය කපත් කිරීමේදී මේ 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 පිළිබඳ මම ඕනනම් ඒ ලියුම ඔබට දෙන්න. ඒ ලියුමේ තියෙන්නේ මේ දෙක කන්ෆියුස් කරගෙන. ඉතින් මෙතනින්ම මම හිතන්නේ වැඩේ මේ 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 වගකීම් හරියට කොහොමද බෙදෙන්නේ නැති එක පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක මේ වෙනකොට NMRA එකේ ඉන්න විශේෂඥයන්ගේ අඩුපාඩු පිළිබඳව තියෙනවා. හිටපු අය අයින් කරලා තියෙන පිළිබඳ ඒක කොම්ප්‍රොමයිස් කරලා තියෙනවා කියන එක, එක්ස්පර්ටිස් එක කොම්ප්‍රොමයිස් වෙලා තියෙනවා කියන එක ගැනත් බොහෝ දුරට කතා වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක නිවැරදි විය යුතුයි. මොකද NMRA එකෙන් හරියට මේ වැඩේ සිද්ධ වෙන්න නම් ඒකට අවශ්‍ය දැනුම සහ අත්දැකීම් තියෙන අය ඒක තුල වැඩ කළ යුතුයි. අනිත් එක තමයි තුන්වෙනි කාරණේ ගරු සභාපතිතුමනි, මේ වෙනකොට වාර්තා අනුව NMRA එකේ ලියාපදිංචි නොවු කම්පනීස් හරහා ඖෂධ 350ක් විතර ගේන්න අවසර දීලා තියෙනවා කියන එක වාර්තා වෙලා තියෙනවා. දැන් මේක කරන්න ඇත්ත වශයෙන්ම මොකද්ද හේතුව, මොකද්ද සාධාරණ හේතුව කියන එකත් ඉතාමත්ම අපැහැදිලි. මොකෝ මේ ගෙන්නලා තියෙන ඖෂධ මේ ලියාපදිංචි නොවු කම්පැනි සරහා ගේන්න දීලා තියෙන අවසර මේ දීලා තියෙන්නේ ලියාපදිංචි වෙච්ච ව්‍යාපාර තියෙන අතර, ලියාපදිංචි කම්පනීස් තියෙන අතර තමයි ලියාපදිංචි නොවු ඒගොල්ලොන්ට මේක ගේන්න අවසර දීලා තියෙන්නේ. දැන් එතකොට තර්කයක් ගේන්න පුළුවන්, මේක අර ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ගේන නිසා ඉන්ඩියන් සප්ලයර්ස්ලට විතරයි මේක දෙන්න පුළුවන් කියලා. නමුත් ඉන්ඩියන් සප්ලයර්ස්ලත් ඉන්නවා ලියාපදිංචි වෙච්ච. එතකොට ඉන්ඩියන් සප්ලයර්ස්ලත් ඉන්නකොට ලියාපදිංචි වෙච්ච ඇයි අවශ්‍ය වෙන්නේ ලියාපදිංචි නොවු අය හරහා මේ ඖෂධ ගෙන්න ගන්න? මගේ කාලෙන් නම් අඩු කරගන්න එපා ගරු ඇමතුමා.
ගරු සෞඛ්‍ය ඇමතුමා.
ගරු මන්ත්‍රීතුමිය, කිසිම අවස්ථාවක බම් වගකීමකින් මේ සභාවට කියනවා ලියාපදිංචි කෙනෙක් හිටියොත් ලියාපදිංචි නුවිච්චයකට දෙන්නේ නැහැ. දීලත් නැහැ. එහෙම කිසිම අවස්ථාවක කරන්න. හැබැයි අපිට කලාට වෙලා තියෙනවා අපි ටෙන්ඩර්ස් කෝල් කරපුහම ලියාපදිංචි කිසිම කෙනෙක් නැත්නම් ඒත් වල අවශ්‍යතාවයක්ක් තියෙනවා නම් එතකොට WR එකකට රිෆර් කරලා ඉවරලා ගන්න. එහෙම නැතුව රෙජිස්ටර්ඩ් ඔබතුමා කියපු විදිහට කාරු හරි දීපු වාර්තාවක් එන්න ඕනේ. රෙජිස්ටර්ඩ් කෙනෙක් ඉඳද්දි ඔහු හෝ ඇය හෝ ඒ ආයතනය ඒ ටෙන්ඩර් එකට ඇතුල් වෙලා තියෙනවා නම් කිසිම ලාවක එක් කෙරෙලා නැහැ.
ගරු කවින් ජයවර්ධන ඇමතුමා,
ඔකේ ඇමතුමා වෙන්නේ ඔබතුමාටත් කියන්නේ නැතුව මේ අය කරන වැඩේ තමයි ගෙවීම් කරන්නේ රෙජිස්ටර්ඩ් අයට. එතකොට ගෙවීම් කළා නැති අයින්ද රෙජිස්ටර්ඩ් අය මේ ටෙන්ඩර් වලට ඇප්ලයි කරන්නේ. එතකොට ඇප්ලයි කරන්නේ රෙජිස්ටර්ඩ් නැති අය. එතකොට තමයි WR එකක් දීලා මේක ගේන්න වෙන්නේ. අන්න ඕකයි ඇමතුමා ප්‍රශ්නේ.
ගරු කේලි රම්බකල් ඇමතුමා,
මම හිතන්නේ ගරු වංශතුමා අපිට පුළුවන් නම් එහෙම කරුණු දෙකක් තුනක් ඉදිරිපත් කරන්න. මම හිතන්නේ ඔබතුමා කියන කිසිම කරුණක සාධක බංගාව නැහැ. අපිට ලැබිලත් නැහැ. අපිට ලැබිලා තියෙනවා අපි ගිහිල්ලා කතා කරන්නේ නැහැ. අහවලට එන්න XY සෙට් එන්න කියන්නේ නැහැ. අපි ඉඳන් ටෙන්ඩර් එකක් ෆ්ලෝට් කරපුවාම ටෙන්ඩර් එකට ඇතුල් වෙන අය එක තමයි අපි කතා කරන්න වෙන්නේ. එහෙම නැත්නම් ටෙන්ඩර් කමිටියට
ගරු සභාපතිතුමනි මගේ වෙලාව මට තියෙන සීමිත වෙලාව වෙන අයට කතා කරන්න
ඔබට බාධාක් වෙන්න
බාධා කරන්න එපා කියලාත් මම
අමතුමා ඔබතුමාගේ පිළිතුරු කතාවේදී අවශ්‍ය තොරතුරු දෙන්න.
ඔව් මම හිතන්නේ මේ වාර්තා
කේලි රඹකල්ල මැතුමා
ඒක අසාධාරණයි නැත්නම්.
ඔව්
ගරු සභාපතිතුමනි මේ කරුණු අපිට නම් වාර්තා වෙලා තියෙනවා. මම ඉල්ලා සිටිනවා එහෙනම් ඇමතිතුමා මේවා හොයලා බලන්න. මොකෝ රෙජිස්ටර්ඩ් නොවු ව්‍යාපාරවලින් ආයතනවලින් මේ ඖෂධ 350ක් විතර ගේනවා කියන එක මාධ්‍යවලත් වාර්තා වෙලා තියෙනවා. මාධ්‍ය වරද්දලා නම් ඔබ එහෙනම් එම මාධ්‍ය වලට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න හැකියාවක් තියෙනවා. මාධ්‍ය කෙසේ වෙතත් මේ වෙනකොට පැහැදිලි නැෂනල් ඔඩිට් රිපෝර්ට් එකේ උනත් වාර්තා වෙලා තියෙනවා ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වෙමින් කියලා මේ වෙලාවේ ඖෂධ ගෙන්න ගන්නේ. ඒකට හේතු කීපයකුත් හේතු ගණනාවක් ඔවුන් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි දැන් මෙතන එක අතකින් ආණ්ඩුව පැත්තෙන් මතු කරන්න හදන ප්‍රදයක් තමයි මේ ආර්ථික අර්බුදය නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කියලා. මේ ආර්ථික අර්බුදය නිසා මේ කෙටි ක්‍රියාමාර්ග හරි ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක හරි ටෙන්ඩර් ප්‍රොසෙස් එක අනුගමනය කරන්න බැරි වුණා කියලා. නමුත් ගරු සභාපතිතුමනි 2022 බිලියන 73ක් වියදම් කළා තියෙනවා ඖෂධ ගේන්න. ඒ විශාල මුදලක්. 2023 බිලියන 110ක් වෙන් වෙලා තියෙනවා. එතකොට මුදල් ප්‍රශ්නයක් නෙවෙයි කියලා අපිට නම් මෙතන තේරෙන්නේ. මොකෝ මේ මේ මුදල් අර්බුදයක් නිසා තමයි මේ කෙටි මාර්ග ගන්න වෙලා තියෙන්නේ. හරි ප්‍රොසීඩියක ෆොලෝ කරන්න බැරි වෙලා තියෙන්නේ කියන්නේ මේ මෙච්චර විශාල මුදලක් වියදම් කරමින්. එතකොට මෙච්චර විශාල මුදලක් වියදම් කරන්න නම් හරි ප්‍රොසීඩියක අනිවාර්යයෙන්ම ෆොලෝ වෙන්න ඕනේ. ඒ ඒ ඒ ඒ පැත්තෙන් තියෙන කාර ඉතින් මෙතන ඔඩිට් රිපෝර්ට් එකේ වෙන කාගේවත් නෙවෙයි නැෂනල් ඔඩිට් රිපෝර්ට් එකේ කියලා පෙන්නුම් කරලා තියෙනවා මේ 2022 ඉදිරිපත් වෙච්ච මේ ඔඩිට් රිපෝර්ට් එකේ මේ ප්‍රධාන හේතු හැටියට ඔවුන් පෙන්නලා තියෙන්නේ poor planning of annual orders, non-compliance with procurement schedules and poor coordination. මේවා තමයි ඔවුන් දන්වලා තියෙන ප්‍රධාන හේතු හැටියට. එතකොට මේක ආර්ථික අර්බුදය නිසා පැන නැගුණු තත්ත්වයක් කියලා නම් මම හිතන්නේ මේක සාධාරණීකරන්න කිසිසේත්ම බෑ. අනිත් එක ගරු සභාපතිතුමනි මේ වෙලාවේ විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා මේ මිය යන පුද්ගලයන් දැන් මේ මෙතනත් කතා වුණා අවුරුදු 8 දරුවගේ පිළිබඳ තත්ත්වය. එහෙම මෙවැනි ඇත්තටම ඛේදවාචක බොහොමයක් වාර්තා වෙමින් යනවා. නමුත් දැන් ඔබතුමා අමාත්‍යතුමා විසින්ම පත් කරපු කමිටු හරහා මේවා පිළිබඳ විමර්ශනය කිරීමට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ මේකයි. මොකෝ එතන ඇත්තටම ඉන්වෙස්ටිගේට් කරන්නේ අසාත්මිකතාවය නිසා මිය ගියාද නැද්ද කියන එක පමණයි. ඇන්ටිබයෝටික්ස් වලට ඩ්‍රග්ස් වලට ඇලර්ජීස් එනවා. ඒ ඇලර්ජීස් නිසා මරණ ඇති වෙනවා කියන එක මම හිතන මෙතන ඉන්නවා වෛද්‍යවරු කීප දෙනෙක් ඔවුන්ට කියන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් දෙයක්. ඒක අපිට තවදුරටත් සනාථ කරන්න දෙයක් නැහැ. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ අසාත්මිකතාවයන් වැඩිවීම සහ බාල ඖෂධ ගෙනීම අතර සම්බන්ධයක් තියෙනවද නැද්ද? ඒතර මේ ඖෂධවල ක්වොලිටි එක ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමත් බාල ප්‍රමිතියක් තියෙන ඖෂධ ගෙන්වීම නිසා අසාත්මිකතාවයන් වැඩි විය හැකිද? මේවට අපිට උත්තර නැහැ. සහ දීර්ඝකාලීනව මේ අඩු ප්‍රමිතියෙන් යුක්ත ඖෂධ භාවිතාව නිසා ඇතිවන බලපෑම කුමක්ද? මේ පිළිබඳ හොයන්නත් අපිට හැකියාවක් හැකියාවක් තොරතුරු එන්නේත් නැහැ. කමිටුවට විමර්ශන කමිටුවට දීලා තියෙන ප්‍රධාන වගකීම අර අසාත්මිකතාවය නිසා මේ මරණ සිදු වුණාද නැද්ද කියන එක හොයන එක පමණයි. බාල ඖෂධවල බලපෑම මේ 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 ඇති වෙලා තියෙන තත්ත්වයට බාල ප්‍රමිතියෙන් තියෙන ඖෂධ සමග තියෙන සම්බන්ධය අපිට හොයලා ඒ තොරතුරු අපිට එන්නේ නැහැ. එතකොට විශේෂයෙන්ම මේවා සමහර මේ ගන්න ඖෂධ දියවැඩියාව එහෙම නැත්නම් හෘද ආබාධ වලට දීර්ඝකාලීන පාවිච්චි කළ යුතු ඖෂධ.
ගරු මන්ත්‍රී ඔබතුමන්ට විනාඩි දෙකක් කාලයක්
මම ඉවර කරන්නම් ගරු සභාව. ඒ ඖෂධ දීර්ඝ කාලයක් පාවිච්චි කිරීම තුළින් මොන වගේ බලපෑමක් එන්න පුළුවන්ද කියන එක පිළිබඳව අපිට තොරතුරු මේ වෙලාවේ නැහැ. එතකොට ගරු අමාත්‍යතුමියනි මේ වෙලාවේ අපි මං හිතන්න වෙන්නේ මේ අමාත්‍යවරයා මාරු කරා කියලා මේ ප්‍රශ්නේ විසඳේ කියලා අපි නම් විශ්වාස කරන්නේ නැහැ. මොකෝ ඊළඟට එන අමාත්‍යවරයා මීට වඩා වෙනස් විදියකට මැදිහත් වෙයි කියන එක ගැනත් අපිට ලොකු විශ්වාසයක් නැහැ. මොකෝ මේ ආණ්ඩුව දිනෙන් දිනම ඔප්පු කරනවා. ඔවුන්ට ජනතාවගේ ප්‍රශ්න ගැන තඹ දොයිතුවකවත් කිසිම හැඟීමක් නැහැ කියන එක ඔප්පු කළේ ඉවරයි. හැබැයි මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ කතා කරන්නේ අවුරුදු 50ක් විතර කාලයක් තිස්සේ අපි හදපු සෞඛ්‍ය පද්ධතියක විනාශයක් ගැන. එතකොට මේ අපේ මේ කාලයක් තිස්සේ අඩුපාඩු තිබ්බත් මොන අභියෝග තිබ්බත් අපිට පිළිගත හැකි ජනතාවට විශ්වාසදායක සෞඛ්‍ය පද්ධතියක් මේ රටේ තිබ්බා. රෝග තුරන් කරා ඒ පද්ධතිය තුළින් පෝලියෝ, රුබෙලා, දිප්තීරියා වැනි රෝග අපේ රටේ තවදුරටත් නැහැ. හැබැයි අද මේ ඇති වෙලා තියෙන තත්ත්වය නිසා මේ එන්නත් පිළිබඳ ප්‍රමිතිය පිළිබඳ ඇවිල්ලා තියෙන ප්‍රශ්න, ඖෂධ පිළිබඳ ඇති වෙලා තියෙන ප්‍රශ්න නිසා දැන් විනාශ වෙමින් යන්නේ අමාරුවෙන් ආරක්ෂා කරගෙන අමාරුවෙන් ගොඩනගපු අවුරුදු ගණනාවක් තිස්සේ ආරක්ෂා කරපු මේ සෞඛ්‍ය පද්ධතිය සහ වැදගත්ම දේ මේ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ ජනතාව දරූ විශ්වාසයයි දැන් බිඳ වැටෙන්නේ. දැන් මිනිස්සු බයයි ලෙඩ වුණාම බෙහෙත් ගන්න. කෝවිඩ් කාලේ බය නැතුව අපේ රටේ ජනතාව එන්නත ගත්තේ ගරු සභාපතිතුමනි මේ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ තිබ්බ විශ්වාසය නිසා. වෙන රටවල් වල එන්නත ප්‍රතික්ෂේප කරන තැන්වල තිබ අපේ රටේ මිනිස්සු ගිහිලා එන්නත ගත්තා. ඒ විශ්වාසය නිසා නම මේ විශ්වාසය මේ විනාශ කරන්නේ. ඉතින් ගරු සභාපතිනි මම අවසන් කරන්න.
කාලය අවසන්යි
බුදුම. මම අවසන් කරන්න මට කියන්න තියෙන්නේ යම් කිසි අබමල් වේ තව චුට්ටක් හරි හෘද සාක්ෂියක් කියන දෙයක් අමාත්‍යතුමා ඇතුළු මේ ආණ්ඩුව තුළ තියෙනවා නම් මේක පිළිබඳ මේක දේශපාලනිකව ගන්න හෝ ආණ්ඩුවක් රැක ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. චුට්ටක් හරි හෘද සාක්ෂියක් ඉතුරු වෙලා තියෙනවා නම් මේක පිළිබඳ මීට වඩා ජනතාවගේ පැත්තෙන් හිටගෙන තීන්දුව තීරණ ගන්න කියන ඉල්ලීමත් සමග මම නතර වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ඔබතුමාට විනාඩි 20ක කාලයක් තියෙනවා.
ගරු උලසනාරුඩ මන්ත්‍රීතුමනි අද මේ විවාදය සහ මීට පෙර සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරනකොට රාජ්‍ය පාර්ශ්වයෙන් ඇමතිවරයාගෙන් අපිට අහන්න ලැබෙන දේ තමයි මේ කරන්නේ මහා කුමන්ත්‍රණයක්. නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳව ජනතාවගේ තියෙන විශ්වාසය පළුදු කිරීමක්. ඒ හරහා විපක්ෂය ජනතාව සුපසාධන රාජ්‍යයේ රාජ්‍ය සෞඛ්‍ය සේවයෙන් පෞද්ගලික රෝහල් පැත්තට යොමු කිරීමක් එහෙම චෝදනා එල්ල කරනවා. ඉතින් මම අහන්න කැමති මේ අවස්ථාවේ අපේ රටේ සුපසාධන රාජ්‍යයේ ප්‍රධානතම අංගයක් වන නිදහස් සෞඛ්‍ය නොමිලේ සෞඛ්‍ය පිළිබඳව මූණ දෙන ගැටලු පිළිබඳ ප්‍රශ්නකාරී තත්ත්වයන් පිළිබඳ කතා කරන්න නිදහසක් නැද්ද? ඒක කතා කරපු හැටියම කියන්නේ මේ නිදහස් සෞඛ්‍යයට විරුද්ධව කතා කරනවායි කියන. අපි කතා කරන්නේ නිදහස් සෞඛ්‍ය තුළින් රටේ 120%කට ලබා දිය යුතු ප්‍රශස්ත ප්‍රබුද්ධ ගුණාත්මක භාවයෙන් ඉහළ සේවාවේ තිබෙන ගැටලු පිළිබඳව අපි කතා කරන්නේ. අපි දොහොත් මුදුනින් සුභසාධන රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිගන්නවා, නැෂනල් වෙල්ෆෙයාර් ස්ටේට් එක පිළිගන්නවා, නිදහස් නිවහල් නොමිලේ සෞඛ්‍ය පිළිගන්නවා. මොනම හේතුවකටත් ඒ ප්‍රතිපත්තියෙන් ඒ පදනමින් අපි බැහැර වෙන්නේ නැහැ. පෞද්ගලික සේවාවන් වලට යොමු කිරීමක් නෙවෙයි, සෞඛ්‍ය ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කරනවා කියන සංකල්පයේ පැත්ත පළාතක අපිට. ඒ නිසා විශේෂයෙන්ම මතක් කරන්න කැමති, මේ සෞඛ්‍ය සේවාව කියන්නේ මානව අයිතිවාසිකමක්, සමාජ සාධාරණත්වයේ ස්ථාපනය කරන වැදගත් වැඩපිළිවෙලක්, මහජන සුභසාධනයේ වැදගත් පුරුකක්, රෝග නිවාරණ රෝග ප්‍රතිකාරක වැඩසටහන ඉතාමත්ම කාර්යක්ෂම කාර්යශූරව ක්‍රියාත්මක කරන්නට ඕන. මේ නිදහස් සෞඛ්‍ය ප්‍රවේශය අපි රැකගන්නට ඕන. නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා කියලා තියෙනවා, සෞඛ්‍ය සේවාව යනු ආදායම පිළිබඳ ප්‍රශ්නයක් නොව මූලික මිනිස් අයිතිවාසිකමක්. මහත්මා ගාන්ධිතුමා ප්‍රකාශ කරලා තිබෙනවා, සැබෑ ධනය වනුයේ රන් රිදී නොව මනා සෞඛ්‍ය සම්පන්න භාවය. ඇත්ත වශයෙන්ම සමාජ ආරක්ෂණ ජාලයේ වැදගත් පුරුකක්, සර්වජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙල, මේ සුභසාධන රාජ්‍යයේ වැදගත් අංගය අපි දිවි හිමියෙන් රැකගන්නට ඕන. අපි මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ගත්තත්, ජාත්‍යන්තර ආර්ථික සමාජීය සංස්කෘතික හිමිකම් පිළිබඳ ප්‍රඥප්තිය ගත්තා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන මුඛ්‍ය අරමුණු ගත්තා, දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාව ගත්තා, බ්‍රසීලයේ ව්‍යවස්ථාව ගත්තා, බොහොම පැහැදිලි සෞඛ්‍ය සේවාව නිදහස් නිවහල් නොමිලේ ප්‍රශස්ත සෞඛ්‍ය සේවාව රටක ජනතාවගේ මානව අයිතියක්. ඉතින් ඇත්ත වශයෙන්ම අද අපි මේ කතා කරන්නේ අපේ රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් අමුවේ උල්ලංඝනය කරපු තත්ත්වයක් තුළ. බංකොලොත් රටක, කඩා වැටුණු ගරා වැටුණු රටක, මිනිසුන්ගේ ජන ජීවිත විනාශ වුණු රටක, සුභසාධන රාජ්‍යයේ වැදගත් මංගය උපයෝගී කරගෙන හොරකම දූෂණය වංචාව ගුණාත්මක භාවයෙන් පහළ ඖෂධ ලබා දීමේ මහා ඖෂධ ජාවාරම්කාරී ක්‍රියාදාමය අපි අද දැඩි ලෙස ප්‍රශ්න කර අපි අහලා තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා, ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන් ධන විශ්වාසා පරමාඥාති නිබ්බාණම් පරමන් සුඛ. දැන් ආරෝග්‍ය පරමාලාභ පරමලාභය හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්. අද රටේ ජනතාවට පරමලාභය අහිමි වෙලා සන්තුට්ටි පරමන් ධන ලොකුම ධනය සතුට. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීම තුළ රටේ ජනතාවගේ අතිමහත් බහුතරයකට කිසිම සතුටක් නැහැ. විශ්වාස පරමාඥාති ලොකුම ඥාතිය විශ්වාසය. අද වර්තමාන රජයේ ක්‍රියාත්මක කරන මේ අදම ක්‍රියාදාමය තුළ විශ්වාසය කඩා වැටිලා නිබ්බාණම් පරමං සුඛං උතුම්ම සැපත නිර්වාණය. මම ඇත්ත වශයෙන්ම රටේ ජනතාව පරලොව යවන මරණ වංශකයේ කරා යවන කනත්තට යවන ආදාහනාගාරයට යවන ඉතාමත්ම බාල සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන රටක් තුල තමයි අද අපි මේ සිටින්නේ. දැන් ඇත්ත වශයෙන්ම විවිධ ශේෂ්ඨවල සෞඛ්‍ය පද්ධතියේ අද ප්‍රශ්න ගැටලු තිබෙනවා. ඖෂධ මිලදී ගැනීම හා ප්‍රසම්පාදන ශේෂ්ත්‍රය. දැන් ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය ඇමතිවරයා ප්‍රමුඛ මේ රටේ මිනිස්සු දුක් විඳිනවා කියන කාරණාව අමතක කරලා 58 වෙනි වගන්තිය අමතක කරලා 109 වෙනි වගන්තියේ waiver of registration ක්‍රමවේදය උපයෝගී කරගෙන හැබැයි ඒකේ තියෙන විධි විධානත් අමතක කරලා දැන් අලුත්ම මාර්ගයක යනවා අලුත්ම අප්‍රෝච් එකක් අලුත්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා හිතු විදිහට ඍෂිසේ ඖෂධ ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ලියාපදිංචි නොකරපු බෙහෙත් බාල බෙහෙත් මේ හරහා ඇත්ත වශයෙන්ම සේනක බිබිලේ ප්‍රතිපත්තිය අමුවේ උල්ලංඝනය කරන ආණ්ඩුවක් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අද ක්‍රියාත්මක වෙන්නේ. දැන් බලන්න මොකද කරන්නේ? ලියාපදිංචි වුණු සැපයුම්කරුවන්ගේ බිල් ටික ගෙවන්නේ නැහැ. ඒ බිල් ටික ගෙවන්නේ නැතිකොට ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ඒක පාවිච්චි කරන හේතුවක් හැටියට මේගොල්ලෝ ටෙන්ඩර්ස් වලට එන්නේ නැහැ. ඒ නිසා අපි ඉන්න අයගෙන් වැඩේ කරගෙන යන. මොකද්ද මේ ජාවාරම? මොකද්ද මේ බොරුව? බලන්න කොවිඩ් එන්නත් ඇමරිකන් ඩොලර් 5ත් 7ත් අතර මිලකට තිබියදී බංග්ලාදේශේ ගන්නකොට අපේ රට ගත්තේ ඇමරිකන් ඩොලර් 15ක් පමණ වැය කරගෙන. බලන්න තුන් ගුණයකින් වැඩි වෙච්ච ගානකට. මේ මිනිස්සුන්ගේ දුක තුල මුදල් හම්බ කිරීමේ මේ මහා ජාවාරම වරමක් නැති ආණ්ඩුව ක්‍රියාත්මක කරන වකුගඩු කාන්දුකරණයට යොදාගනු ලබන ඩයාලිසිස් කැප්සියුල් 150,000 අදටත් රජයේ සැපයුම් අංශ ගබඩාවල තිබියදී තවත් 112,000 මිලදී ගන්නට යන. සාමාන්‍යයෙන් හදිසි මිලදී ගැනීම සිදු කරන්නේ මාස 3-4 කාලයක් වුවත් වර්තමානයේ වසර කිහිපයක් සඳහා හදිසි මිලදී ගැනීම ක්‍රියාත්මක කිරීම. This is a crime. මේක සාපරාධී ක්‍රියාවක්. මේ ක්‍රියාත්මක කරන්නේ. සෙෆියුරොක්සමින් ඇන්ටිබයොටික් නම් ඖෂධය. ඇමරිකන් ඩොලර් 718ක මුදලට මිලදී ගැනීමට හැකියාව තිබුණා. හදිසි මිලදී ගැනීම යටතේ ඒකට ඩොලර් 2ක් වියදම් කරනවා. ඒ නිසා විශේෂයෙන් මම කියන්න කැමතියි ඇමතිවරයාට පමණක් නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මේකට ඍජුවම වග කියන්නට ඕන. ඖෂධ හිඟකම වගේම ශල්‍ය උපකරණ හිඟේ තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේක පිළිබඳව ඖෂධ හිඟකම පිළිබඳව ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එක අද ඊයේ නෙවෙයි 2022 අනතුරු ඇඟවීම කරේ. විගණකාධිපති විශේෂ වාර්තාව දිහා බලන්න. අද අපේ රට තුල yellow fever කහවණු රෝගය සඳහා ලබා දිය යුතු එන්නත් හිඟයක් තිබෙනවා. රෝගීන්ට ශල්‍යකර්ම කිරීමට පෙර නිර්වින්දනය කිරීමට භාවිත කරන නිර්වින්දන ඖෂධ රට පුරා රෝහල්වල හිඟයක් තිබෙනවා. ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳව මහජනතාවගේ මනසේ බරපතල සැකයක් ඇති වෙලා තිබෙනවා. ඇමතිවරයා කියනවා වැරදි ගැන කතා කරන්න එපා, වංචා ගැන කතා කරන්න එපා, හොරකම බොරුකම ගැන කතා කරන්න එපා. මොකද ඒව ගැන කතා කරොත් අපි කරන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පිළිබඳව, නිදහස් සෞඛ්‍ය සේවයේ පිළිබඳව සැකයක් ඇති කිරීමයි. එහෙම කරලා මේ අපි කොන්ත්‍රාත්තුව කරනලු හෙල්ත් සිස්ටම් එක ප්‍රයිවටයිස් කරා. ප්‍රයිවට් හෙල්ත් සෙක්ටර් එකට කට්ටිය තල්ලු කරන්නේ. මං කියන අමතිවරයාට කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට ඕක කියන්න කියලා. අපිට කියන්න එන්න එපා. බහුබූත කතා. දැනට රජයේ රෝහල් පද්ධතිය සතු CT ස්කෑන් යන්ත්‍ර ප්‍රමාණය 44යි. නමයක්ම වැඩ කරන්නේ නැහැ. දැන් මොකද්ද රට දිනවන රටට පණ දුන්නයි කියන ආණ්ඩුවට මොකද්ද තියෙන විසඳුම? පණ දුන්න නෙමෙයි පණ අදිනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටිලා බිඳ වැටිලා MRI ස්කෑන් යන්ත්‍ර ප්‍රමාණය 13ක් වුණා. පේරාදෙණිය රෝහලේ ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ MRI යන්ත්‍රය අද වැඩ කරන්නේ නැහැ. Tamanට ඡන්දය ලබා දුන්නු දිස්ත්‍රික්කයේ ඒ රෝහලේ MRI යන්ත්‍රයවත් හදාගන්න බැරි නම් මොන කතාවද? ඒ විතරක් නෙමෙයි ඔබතුමා දැනගන්නට ඕන හෘද කතීත කරන කැත්ලැබ් යන්ත්‍ර දෙකම මහනුවර ක්‍රියා විරහිතයි. ඒ වගේම ලිනියා එක්සලරේටර් යන්ත්‍ර ප්‍රමාණය බිඳ වැටුණු ප්‍රමාණය ලංකාවේ 3යි. මහනුවර රෝහලේ ඩිජිටල් සබ්ට්‍රැක්ෂන් ඇන්ජියෝග්‍රෆි යන්ත්‍රය මේ වන විට අක්‍රිය වී මාස 5කට වැඩි. මේ රටේ පවතින්නේ මෙවැනි ඒකක 4ක් පමණයි. ඒ වගේම කෝවිඩ් සමයේ පොළොන්නරුව රෝහලට රුපියල් කෝටියක මිලදී ගත් යන්ත්‍රය මේ වෙන විට අක්‍රිය. තමන්ගේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහලේ ඒ යන්ත්‍ර ටික නඩත්තු කරගන්න බැරි නම් වෙන මොන කතාවද ගරු ඇමතිතුමනි? දැන් මේ ලොකු මතයක් පළ කරනවා මේ බාල බෙහෙත් වලින් මරණ සිදු වෙලා නැහැ කියලා. මම කියනවා පැහැදිලිව මරණ 22කට වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙලා තිබෙනවා.
27ක්
සමාවෙන්න 27ක් ඩියුපි වැකෙන් ඉන්ජෙක්ෂන් එකෙන් දෙන්නයි, ප්‍රොපෝෆෝල් ඉන්ජෙක්ෂන් එකෙන් 3 දෙනයි, කෝඇමොක්සික්ලෑව් ඉන්ජෙක්ෂන් එකෙන් 4 දෙනයි, සෙෆ්ට්‍රියක්සෝන් ඉන්ජෙක්ෂන් එකෙන් දෙන්නයි, මීතයිල් ප්‍රෙඩ්නිසලෝන් ඉන්ජෙක්ෂන් එකෙන් 1 දෙනයි, මිනිකැප් යූස් ෆෝ පෙරිටෝනියල් ඩයලසිස් 15කට ආසන්න ප්‍රමාණයක්. දැන් ඇමතිතුමා කියයි කෝ සාක්ෂි කමිටුව එහෙම කියලා නෑ. කමිටුව එහෙම කියලා නැහැ. බලන්න කරලා තියෙන කපටිකම, සට කපටිකම. කමිටුවට කියලා තියෙන්නේ මේ මරණ සිදුවෙන්නේ ඇලර්ජි එකක් නිසාද නැද්ද කියන එක පිළිබඳව විතරක් විභාග කරන්න. ඔන්න මැන්ඩේට් එක. ඒ කියන්නේ පූර්ව නිගමනයකට ඇවිල්ලා ඒ වගේම කමිටුවේ මැන්ඩේට් එක සීමා කරලා ඇලර්ජීස් වලට ඇලර්ජි එකක් නිසා මේක සිදු වුණාද කියලා මැන්ඩේට් එක හදලා ඒකේ වාර්තාව දෙන්නේ කිය. ඒ මොකද හරි වාර්තා එනවට බය. ඒ වගේම ඇඩ්වර්ස් රියක්ෂන්ස් තවත් විශාල ප්‍රමාණයකට මේ දේ සිද්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අද වෛද්‍ය ක්ෂේත්‍රයේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ ස්කිල්ඩ් පර්සනල් අද රට අතහැරලා යනවා. සාමාන්‍ය වෛද්‍යවරු 800ක්, ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු තවත් විශාල ප්‍රමාණයක් රට අතහැරලා ගිහිල්ලා. දැන් විකිරණ තාක්ෂණවේදී සේවක අනුමත සංඛ්‍යාව 1100යි. නමුත් සේවය කරන්නේ 700යි. ඒ වගේම විකිරණ තාක්ෂණවේදී උපාධිධාරීන් 150ක් ඉන්නවා. තවමත් ඒ අයට පත්වීම් රැකියා නැහැ. පරිපූර්ණක වෛද්‍ය සේවාවේ පමණක් 3000ක් පමණ ඉන්නවා රැකියා විරහිතභාවයෙන් පෙළෙන. ඉතින් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල ප්‍රශ්න රැසක් තිබෙනවා. මේ බරපතල ප්‍රශ්නවලට කිසිම විසඳුමක් ලබා දෙන්නට ඇමතිවරයා ප්‍රමුඛ, ලේකම්වරයා ප්‍රමුඛ ඒ අය සමත් වෙලා නැහැ. පරිපාලන දුර්වලතා තිබෙනවා. ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා වන සෞඛ්‍ය දර්ශක මේ අමාත්‍යංශය අනුගමනය කරන්නේ නැහැ. ජයවර්ධනපුර රෝහල අපි කාර්යක්ෂම කරන්නට ඕන, ශක්තිමත් කරන්නට ඕන. ඇමතිවරයාට හැකියාව ලැබිලා නැහැ රෝහල්වල විදුලි විලේ ප්‍රශ්න විසඳන්න. මං අහන්නේ හිතක් පපුවක් තියෙන ආණ්ඩුවක් නම් කැබිනට් තීන්දුවක් ගන්නව නේද? විදුලි බල අමාත්‍යංශයට ඍජුවම යවන්න නියෝගයක්, මේ වැදගත් ජීවිත ආරක්ෂා කරන මේ වෛද්‍ය මධ්‍යස්ථානවල බිල කපන්න එපයි කියලා. විදුලි විසන්ධ කරන්න එපයි කියලා. ලැජ්ජයි කියන්න. කොළඹ මහ රෝහලෙත් විදුලිය විසන්ධි කරන්න බැහැදුවා. විදුලි බිල ගෙවුවේ නැහැ කියලා. මොකද්ද මේ විහිළු? ඇමතිවරයාට ආණ්ඩුවට හැකියාවක් නැද්ද? මේ රෝහල් පද්ධතියට අවශ්‍ය විදුලි සැපයුම, ජල සැපයුම ඒ ආයතන වලට කියලා මොළ මේවට අත තියන්න එපා. ඒ වගේ නියෝගයක් දෙන්න කොන්දක් නැද්ද? ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඔය සුළු නිර්දේශය නෙවෙයි නියෝගය එක දෙන්න බැරිද? එහෙම නියෝගයක් දෙන්න බැරි රෝහල් පද්ධතියේ විදුලි විසන්ධිය, ජල විසන්ධිය නතර කරන්න බැරි මේ ආණ්ඩුවට පුළුවන් ද රට හදන්න? ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ
ඔබතුමාට තව විනාඩි 3ක කාලයක් තියෙනවා.
ඔව් බොහොම ස්තුතියි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මේ අවස්ථාවේ මම විශේෂයෙන්ම කියන්න කැමතියි ගරු මන්ත්‍රීතුමනි, අද බොහොම වැදගත් අවස්ථාවක්. මුළු රටම බලාගෙන ඉන්නවා 225 දෙනා කොතනද හිටගන්නේ? මිනිස්සු ජීවත් කරවන පැත්තද? එහෙම නැත්නම් දූෂණය, වංචාව, හොරකම තුලින් බාල බෙහෙත් ගෙනල්ලා මිනිසුන්ව මරණ මංචකයේ කරාගෙන යන, මිනිසා ජීවත් කරනව වෙනුවට මිනිස්සු මරණ පැත්තද හිටගන්නේ? මං අභියෝග කරනවා 225ට. මේ ඉන්නේ 225. එන්න 225. මේ රටම බලන්න. මං මුළු රටම කියනවා ඡන්දය දෙන වෙලාවට මේ 225 දෙනා මොන බොත්තමද තද කරන්නේ? මිනිස්සු ජීවත් කරන බොත්තමද? එහෙම නැත්නම් මිනිස්සු මරණ බොත්තමද? අද හොඳට බලාගෙන ඉන්න. දැන් ලොකුවට කතා කරනවනේ. අවුරුදු 75 ගැන කතා කරනවා. 225 ගැන කතා කරනවා. 225 ඔක්කොම එකයි කියනවා. දැන් අද බලා ගන්න පුළුවන් 120,000කගේ ඡන්දෙන් ව්‍යවස්ථාදායකයට පත් වෙන මහජන මන්ත්‍රීවරයා හිටගන්නේ මිනිසුන්ගේ පැත්තද නැත්නම් සෞඛ්‍ය ශාස්ත්‍රය විනාශ කරන ඇමතිවරයා ප්‍රමුඛ අමාත්‍යංශයේ පැත්තද? තීන්දුව වාරයි 225ට. අපි දන්නවා අපි හිටගන්න තැන. අපි 2019ට පෙරත් ඉන් පසුව ජනාධිපතිවරණෙත් මහමැතිවරණෙත් අපි හිටගත්තේ මිනිසා ජීවත් කරවන පැත්ත. මිනිසාගේ පරම යුතුකම මිනිසා ජීවත් කරවීම. දැන් බලන්නම් වරම ලැබිලා තියෙන්නේ මිනිසාගේ පරම යුතුකම කෙසේ වෙතත් මිනිසා පත්කරගත්ත පාලකයන්ගේ පරම යුතුකම මිනිසා ජීවත් කරවීම නොව මිනිසා මරුමුවට පත්කිරීමයි.
කාලය අවසන්.
මම කියන්න කැමති සෞඛ්‍ය අමාත්‍යතුමාට මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ කටයුතු කරන ආකාරයේ දූෂණය, වංචාව, හොරකම මේව පරිපාලන ප්‍රශ්න නෙවෙයි.
කාලය අවසන්.
මේව හොඳට අහගන්න. නිලධාරීන් හිටන්. මේව සාපරාධී ක්‍රියාවන්. සාපරාධී ක්‍රියාවන්. මේ ක්‍රියාවන් වලට අනිවාර්යෙන්ම අධිකරණ ඉදිරියේ, මහජන අධිකරණ ඉදිරියේ අනාගතයේදී ඔබ සියලු දෙනාගේම අනාගතයේ තීන්දුව වෙනවා ඇති කියලා ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි.